ಚಕ್ರವಾಲೀಸು ಅತ್ರ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮುಖದಂ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ಅನಂತರಂ ಹಿ ಜಾತಸ್ ಜೀವಿತಂ ಮರಣಂ ದುವಂ ಜಾತಾ ಮರಂತಿ ಏವಂ ಧಮ್ಮಾಹಿ ಪಾನಿನೋತಿ ಸದ್ಧರ್ಮ ಶ್ರವಣಲಾಭಿ ಕಾರುಣಿಕ ಪಿಂಗ್ವತ್ನಿ ಮೇ ಅವಸ್ಥಾವಿಹಿ ಒಬ್ಬ ಹೆಮದಿನಾಮ ಸದಿ ಪೆಹದಿ ಸಿಟಿಂಗ್ನೆ ಲೌತುರ ತಥಾಗತ ಸಮ್ಮ ಸಂಬುದುರ ಜಾನನ್ ಭಾಸಿ ವದಾಲ ಏ ಉತುಮ್ ವಟಿನ ಧರ್ಮಿ ಧರ್ಮ ಕರುಣು ಕೀಪೆಯ ಶ್ರವಣೀಯಕರನ್ನಟಾಯಿ ಬಣ ಅಹನ್ನಟಾಯಿ ಪಿಯವಿಪಯೋಗಿ ದುಃಖ ಅತಿವುನಾವು ಅವಸ್ಥಾವನ್ ಬಲದಿ ಬುಧುಬಣ ಪದ ಸಿಹಿಪತ್ಕರಲ ಹಿತಹದಾಗನ್ನುವ ಎರೆಂಡ ವಿನಯಂ ಕ್ರಮೇಕಿಂ ಎವುಲು ನಾವು ಸಿತ ನಿವಂಡ ಕ್ರಮಯಕ್ ಮೇಲೋಕೇಹಿ ನತಿಭವೈ ಅಪಿ ಕೌರು ತೇರುಂಗರಗಿನತೀನ ಶೋಕ ಸಲ್ಲ ವ್ಯಪಾನುದಿ ಶೋಕೇನಮತಿ ಹುಳಕ್ ತಮನ್ಗೆ ಹದವತಿಹಿ ಅನಿಲತೀನ ವಿಲಾವಿಧಿ ಬುಧುಬನ ಪದವುನತ್ ಏಕ ಪಾಠಮ ವಟಹಗಂಡ ಪುಳುವಂಕಮಕ್ನೇ ಮಿಯಗಿಯಾವು ಜ್ಞಾತೀನ್ಗೆ ದೇಹಯ ಅಪೇ ದೇಶ ಇದಿರಿ ಪಿಟದಿ ತಿಯೆದ್ದಿ ಬುಧುಹಾಮ್ದುರು ಅಪೇಗಿದೆಟ್ಟ ವೆಡಿಯತ್ ಏ ವಿಲಾವಟ ಬುಧುಹಾಮ್ದುರು ಮನುವದ ದೇಶನಾಕಲೇಕಿಯಲ ವಟಹಗಂಡ ತರ ಮಾನಸಿಕ ಶಕ್ತಿಯ ಅಪಿಟ ನೆಹೆ ನಮುತ್ ಅಪೇ ದೇಶಿಂಗ್ ವೆಟಿನ ಕಂದುರು ಅತರಿಂಗ್ ಲೋಕೇಹಿ ಎತ್ತ ಯಥಾರ್ಥೆಯ ಸ್ವಯಾಗನ್ನಟ ತಮೈ ಅಪಿ ಕೌರುತ್ ಮಹಾನ್ಸಿ ವೆನ್ನಟೋನ ಬುಧುಬನ ಪದ ತೋರಲ ಹೊಯಲ ವಿಮಸಲ ಬಲಲ ಅವಬೋಧಕರಗನ್ನುಗೊಟ ಅಪಿಟ ತೇರುಂಗನ್ನ ಪುಳುವಂಕಮ ತೀನುವ ದುಃಖ ತಿಯನ್ನೆ ಕೊತನದು ಕೇಳ ದುಃಖ ತಿಯನ್ನೆ ಬೆಂದೀಮ್ ಎತಿ ತೆಂಗುಲಾಯಿ ಅಪಿ ಕೌರುತ್ ಬಲಾಪುರುತ್ತು ನೋನು ಅವಸ್ಥಾವಕ ಮೀಟ ದಿನ ಹತಕರ ಪ್ರಥಮೀ ಚುಲಾಂತ ಪ್ರಣಾಂತು ಮಹಾತ್ಮ ಆದರಣೀಯ ಸ್ವಪುರುಷಯ ಪಿಯ ಏವಗೇಮ ಸಹೋದರಯ ಜ್ಞಾತಿವರಯ ಪುತನುವನ್ ಅಭಾವ ಪ್ರಾಪ್ತವನ್ನು ಟೇಬಿಡನು ಎತುಮಾ ವೆನುವಿಂಗ್ ದಿನ ಹತಕ್ ಗತವನ ಅವಸ್ಥಾವಿಹಿದಿ ಅನುಮೆವಿನಿ ದೇಶನಾವಕ್ ಪವತ್ವಲ ಮೇ ಅಪಿ ಸಿಧುಕರನ್ನೆ ಅಪೇ ಜ್ಞಾತಿವರೆಯಟ ಮೊಕ್ಕದ ಉಣೇಕಿಯಲ ಧರ್ಮಾನುಕೂಲವ ಹೊಯಲ ಬಲನೇಕಾಯ ಬುಧುಹಾಮದುರು ವೆಡೀಟಿಯ ಕಾಲೆ ಬುದುರಜಾನನ್ ವಹನ್ಸೇ ಲಂಗಟ ಅಪ್ರಮಾಣವ ಪ್ರಿಯವಿಪ್ರಯೋಗಿ ದುಃಖೆಂ ಪೆಲುನು ಅಯ ಅವಿಲ್ಲ ಬುಧುಹಾಮದುರು ಅಂಟ ದುಃಖ್ ಅಂದೋನಾಕಿಯಲ ಅಹಲತಿಯನ್ನೇ ಅಪೇ ತಾತ್ತಟ ಅಪೇ ಅಮ್ಮಟ ಅಪೇ ಸಹೋದರಿಯಟ ಅಪೇ ಪುತಾಟ ದೂಟ ಮೊಕದ ಉನೇಕಿಯನ ಪ್ರಶ್ನೆ ಏಕಟ ಬುದುರಜಾನನ್ ವಹನ್ಸೇದುನ್ನ ಉತ್ತರ ಮುಳು ತ್ರಿಪಿಟಕ ಧರ್ಮೇ ಪುರಾಮ ಪ್ರತಿರ್ಲಾತೀನ ಮೇ ಸುಲು ಕಾಲೇ ತುಲ ಎಚ್ಚರ ಲುಕು ಧರ್ಮಕಾರಣ ಅಪಿಟ ಸಾಗಚಾಗರನ್ನ ಅವಕಾಶ ನೆಹೆ ನಮುತ್ ಪ್ರಧಾನ ಧರ್ಮಕರಣು ಕೀಪಿಯ ජීවිතය ගැන මරණය ගැන තේරුම් ගන්න අපි මේ මොහොත උත්සාහ කරන්නට ඕන. බලාපොරොත්තු වලින් පිරිච්ච ජීවිතයක් තමයි ප්‍රත්‍යඥ මිනිසුන්ගේ ජීවිතය කියලා කියන්නේ. බුදුහාමුදුරුව වදාළ ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ බලාපොරොත්තු කරපින්නාගෙන ඉදිරියට යනවා කියන එකයි. ජීවිතය රැඳිලා තියෙන්නේ බලාපොරොත්තු අතරෙහි. අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, කැමැත්තක්, ඉදිරිය පිළිබඳ හැඟීමක් තියෙන හැම කෙනෙක් තුළම මරණයට විරුද්ධතාවයක් හිතෙන් ගොඩනගිනවා. බුදුහාමුදුරුව වදාරනවා අමරිතු කාමතා, ජීවිතු කාමතා කියලා කැමති දෙකක් මිනිස්සුන්ගේ සිත්වල බලපවත්වනවා කියලා. චෛත්‍යයක දාගැබක මුදුනෙහිම තියෙන්නේ චූඩාමාණික්කය. අපේ ජීවිතවල මුදුනෙහිම තියෙන බලාපොරොත්තුව, ආශාව මොකද්ද කියලා ඇහුවොත්, මුදුන් වෙලා තියෙන ඉහළම බලාපොරොත්තුව, දීප්තිමත්ව තියෙන හැම වෙලාවෙදීම ඉෂ්ට කරගන්න උත්සාහ කරන ලොකුම බලාපොරොත්තුව ප්‍රදාගබක කොතව මේ චූඩාමාණික්කය වගේ හැම ජීවිතයකම මුදුන එහෙම තියෙන්නේ ජීවිත කාමතා, ජීවත් වීමේ කැමැත්ත. අනිත් සියලු කැමැති, අනිත් සියලු ආශාවන්, අනිත් සියලු බලාපොරොත්තු ඒකට යටයි. ජීවත් වීමේ බලාපොරොත්තුව බිඳ වැටුනොත් අනිත් ඔක්කොම බලාපොරොත්තු බිඳ වැටෙනවා කියලයි අපි ඉගෙනගෙන තියෙන්නේ, අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිත කාමතා, ජීවත් වීමේ කැමැත්තක් තියෙනවා. ඒක නැත්te කාටද? මේ ලෝකයේ සියලුම සත්ත්වයන්ට තියෙනවා. මිනිස්යාන්ට පමණක් නෙමෙයි, මේ ලෝකයේ උප්පත්තිය ලබන සමහර සත්තු ඉන්නවා දින 2යි 3යි 4යි 5යි ජීවත් වෙන්නේ. අපිට අවුරුදු 50ක් 60ක් ලොකු වුණාට සමහර සත්තුන්ට දින 3ක් 4ක් ලොකු ගාණක්, ලොකු වේලාවක් එහෙම ඉඳලත් නිමාවටපත් වෙනවා. අමරිතු ගාමත ජීවත් වෙන්න නම් මැරෙන්න නැතුව ඉන්න ඕන. නොමැරි සිටීම තමයි ජීවත් වෙනවා කියන්නේ. කොච්චර කාලයකට වළංගුද මේ බලාපොරොත්තු? කොච්චර කාලයකට යටත් කරගෙන ඉන්න පුළුවන්ද මේ ආසාව, බලාපොරොත්තු? බුදුරජාණන් වහන්සේ වදාළේ අප්පං වත ජීවිත මිදං. ඔන්න ඒ බලාපොරොත්තුව බිඳ වැටෙන කාල සීමාවක් බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා. අප්පං වත ජීවිත මිදං ඕරං වර්ෂ සතාපි නීයති අතකෝසෝ අතිච්ඡ ජීවති සෝ ජරසාය නීයති. මේ පුංචි බුද්ධ වචනය තුළ සඳහන් වෙනවා ඕනනම් කෙනෙකුට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. ඕරං වස්ස සතාපි නීයති. අවුරුදු 100කට පස්සේ කෙනෙක් මැරෙන්න පුළුවන්. අවුරුදු 100ක් ජීවත් වෙන එක සාමාන්‍ය මිනිස්යාගේ ආයුෂ 100ක් 120ක්. හැබැයි එතෙන්ට ආවහම කියන්නේ උපරිම ආයුෂ බුද්ධි විඳලා ඒකත් ප්‍රමාණවත් නෑ. බුදුහාමුදුරුවෝ මේක හැඳින්නුව අප්පං කියලා. මොකද ලෝකේහි, දිව්‍ය ලෝකේහි දෙවියන්ටත්, බ්‍රහ්ම ලෝකේහි බ්‍රහ්මයන්ටත්, ඒ වගේම සත්ව ලෝකේහි මිනිසයාට හැරි, මිනිසයාට හැර, මිනිස්සුන් හැර සමහර සත්තු ඉන්නව අවුරුදු 160ක් 200ක් විතර ජීවත් වෙන සත්තු. එහෙම සත්ව විද්‍යාඥයෝ හොයාගෙන තිනවා අවුරුදු 160ක් 200ක් විතර ජීවත් වෙන සත්තු. ඒ අතරනොත් මිනිස්යාගේ වන ජීවිත කාලය අප්පං ටිකයි. ටිකක් හැටියට බුදුහාමුදුරු හැඳින්වුවා. ඒක බුදුහාමුදුරු හඳුන්වන්න හේතුව එහෙම තවත් කාරණා කීපයක් නිසා. සිකි බුදුහාමුදුරන්ගේ කාලේ, කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ, කොණාගම බුදුහාඳුරන් කාලේ මිනිසුන්ගේ ආවේශ පරම ආවේශ 120ක් නෙමෙයි, ඊට වැඩි. සමහර බුදවරු ලෝකේහි පහළ වෙලා අපේ ගෞතම බුදුහාඳුර අවුරුදු 80යි ජීවත් වුනේ, ඒට ඉහත බුදුවරු අපේ ගෞතම බුදුහාමුදුරන්ට වැඩිය කාලයක් ජීවත් වෙච්ච බුදු කෙනෙක් බුදුවරු. තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ ආවිෂ සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේට කල්ප භාගයක් අද අපි ගණන් කරන විදිහට කල්ප කාල කල්ප භාගයක් විතර ආවිෂ උන්වහන්සේලාට ඉන්න පුළුවන්. බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න ආවි සංස්කාරය අතහරපු වෙලාවෙහිදී බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව කිවි චිරංජීව මහාවීර. මේ ආනන්ද හාමුදුරුවන්ගේ වචනයක් නෙමෙයි මේ ටික. මහා ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරන්ට ආශිර්වාදයක් කළා. ඒ ආශිර්වාදයක් කරපු වෙලාවෙහිදී ආනන්ද හාමුදුරුවන්ට මේක හොඳට කටපාඩම් හිටියා. චිරංජීව මහාවීර බුදුහාමුදුරනේ ගොඩක් කාලයක් ජීවත් වෙන්නේ. කප්පන්තිට්ඨ මහාමුනේ බුදුහාමුදුරනේ කල්පයක් ඔබ වහන්සේ වැඩි ඉන්න. සබ්බ ලෝකස්ස අත්තාය සියලු ලෝකයාට යහපත පිණිස බවස්සු අජරාමර බුදුහාමුදුරන්ට අජරාමර වෙන්නේ කියලායි ප්‍රාර්ථනා කළේ. මහා ප්‍රජාපති ගෞතමියගේ ප්‍රාර්ථනාව ආනන්ද හාමුදුරුව නැවත බුදුහාමුදුරන්ට මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ආවි සංස්කාරය අතහැරලා ඒ නිසා බුදුහාමුදුරුව ඒ අදිෂ්ඨාන කරපු එක වෙනස් කරන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරන්ට ඕනනම් කල්පයක් අදිෂ්ඨාන කරලා වැඩ ඉන්න තිබුණා. ඒ බුදුවරයෙකුට හැරෙන්න ආවිෂ පාලනය කිරීමේ හැකියාවක් වෙන කාටවත් නැහැ. ඒ නිසා අතකෝසෝ අතිච්ච ජීවති සිය ඉක්මවල කවුරු හරි ජීවත් වුණොත් ඒක අතිශය දුක්ඛදායකයි, අතිශය කනගාටුදායකයි, අතිශය වේදනාකාරී. ජරසායමීයති අප්‍රමාණ අබල දුබලකම් වලට පත් වෙලා ජරාවට පත් වෙලා තමන්ට තමන්ගේ ජීවිතේ එපා වෙන මට්ටමටම පත් වෙලා මිය යනවා කියලයි බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ජීවත් වීමේ බලාපොරොත්තුවත් නොමැරී සිටීමේ බලාපොරොත්තුවත් මේ දෙක අපේ ලොකුම බලාපොරොත්තු වුණාට ඒක මේ මිහිමත ලෝකේ කාටවත් ඉෂ්ට කරගන්න බෑ. ඒක ආයු බලයටත් කර්ම බලයටත් යටත් වෙච්ච ආසාවන් දෙකක්. ආසාවන් බලාපොරොත්තු තිබුණට බෑ ඉටු කරගන්න, ඒවා යම් බල ධර්මතාවයකට යටත් වෙලයි තියෙන්නේ. ඒ ධර්මතාවයන්ගෙන් අපිව පාලනය කරනකොට අපේ බලාපොරොත්තු පැත්තකින් තියලා ලෝක ධර්මතාවයට යට වෙන්න වෙනවා. ඒ හින්දා මෙතන තියෙන්නේ මරණයට පත් වෙනවා කියලා කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නකම් ලෝකෙහි පවතින ධර්මතාවයට විරුද්ධව සිතුම් පැතුම් හැඟීම් අදහස් බලාපොරොත්තු ඔක්කොම හිත තුළ රඳවගෙන ජීවත් වෙනවා. ලෝකෙහි පවතින ධර්මතාවයට මුහුණ දෙනකොට අපි අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒ తත්වය අපිට ආකස්මික හැටියට අපි සලකනවා. මෙතන වෙනසක් හැටියට දකින්න තියෙන්නේ ලෝකීහි පවතින తත්වයට විරුද්ධව තමයි අපි හිතුවිලි ගොඩනගාගෙන තියෙන්නේ. ලෙඩ වෙනකොට, අබල දුබල වෙනකොට, දුර්වල වෙනකොට, තියෙන පැහැය නැති වෙලා යනකොට, ශක්තිය නැති වෙලා යනකොට අපිට අවුරුදු 18 20 30 කාලෙ තිබිච්ච මනවඩන රූප සම්පත්තිය, ඒ තිබිච්ච හැකියාවන්, ඒ එදා අපිට තිබිච්ච ඒ බලය මේ ඔක්කොම එnde එnde පොඩ පොඩ අඩු වෙලා යනකොට ඒ తত্ত্বය වෙනස් වෙන බව දැනගෙන තවත් උත්සාහ කරනවා අපි මේ తত্ত্বයෙන් නොපෙන්වා ඉන්න. මට නොදැනෙන බව දැනුණත් හිතට ගන්නෙ නැතුව ඉන්න අපි උත්සාහ කරනවා. හේතුව ඇයි? අපි කවුරුවත් කැමති නෑ වෙනස් වෙනවා දකින්න. මේ දුක කියන එක අපිට එන්නේ, දුකයි සැපයි කියන මේ දෙකම තියෙන්නේ වෙනස් වීම තුල. ඒක පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කළ යුතු පාඩමක්. වෙනස්කම නැත්තම් ලෝක ජීවිතය ලස්සන නෑ. වෙනස්කම, වෙනස් වීම ලෝකෙහි පවතින්නේ නැත්තම් මේ මිනිස්යන්ට ජීවිතයේ සැප කියලා මොකක්වත් නැහැ. වෙනස් වීම තුළ තමයි සැප තියෙන්නේ. දැන් අපිට කිව්වොත් එකම තැනක මාසයක් එකම විදිහට ඉන්නේ කියලා අපි කවුරුවත් කැමති නැහැ. කොටින්ම කියනවා නම් පුටුවක පැය පහක් හයක් ඉඳගෙන ඉන්න අපි කැමතිද? කැමති නැහැ. පැය පහක් හයක් පුටුවක ඉඳගෙන හිටියොත් සැපයි කියලා ඉඳගත්තු පුටුවම මට දුකක් වෙනවා. කොච්චර නිදි වැරුවත් දවස් දෙක තුනක් බුදිය ගන්න අපි උත්සාහ කළොත් එම නිදා ගන්න කල්පනා කරලා නිින්ද යන්නේ නැහැ, නිදා ගන්න බෑ. ඒක මට මහා අපහසුකමකට හේතු වෙනවා. ඒ නිසා මම මේ සැපයි කියලා එක මොහොතක තෝරගත්තදී ඒදී මට දුක පිණිස හේතු වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම වෙනස් වීම අපි ජීවිතයේම පුරාම බලාපොරොත්තු වෙන එකක්. හැබැයි ඒ වෙනස් වීම රටාව ඉදිරියට යනකොට සිදුවෙන්නා වූ බලගත වෙනස් වීම තියෙනවා. අපේ ශරීරයෙන් ශාරීරික සම්බන්ධ වෙනස් වීම, ඒවට අපි අකමැති. ගෙදර වෙනස් කරගන්න කැමති. ඊළඟට අපි ළඟ තියෙන බඩු බාහිරාදී වෙනස් කරගන්න කැමති. කෑම බීම වෙනස් කරගන්න කැමති. මේ හැමදේම වෙනස් වෙනවා දකින්න මගේ ශරීරයෙන් බැහැර තියෙන හැමදේම වෙනස් වෙනවා දකින්න මම ආසයි, මං කැමති, උත්සාහ කරනවා වෙනස් කරන්න. දැන් එකම ගෙදර තියෙන මේ බඩු ටික කාලෙන් කාලට එක එක තැන්වල ගිහින් තියෙනවා. පුටු ටික මේසෙ ටික එක විදිහටම අවුරුද්ද පුරාම තියන්න කාලෙන් කාලට වෙනස් කරනවා. අපේ ගෙදර ඉස්සරහා තියෙන මල් පෝච්චි ටික හැමදාම එක විදිහට තියන්නේ නැහැ අපි. වෙනස් කරනවා. ශරීරයත් එහෙම කරනවා. එකම විදිහේ හැඩවුරුකම පැහැය තියෙන එකම රටාව තියෙන ඇඳුම් අඳින්නෙත් නෑ. ඒකත් කාලෙන් කාලට වෙනස් කරනවා. පැහැය වෙනස් කරනවා. හැබැයි එහෙම වෙනස් වීම වලට මම කැමතියි, මං ඒවා වෙනඳ ගන්නවා. කෙස් පැහැනවන ඒ වගේම ශාරීරික විවිධ දුර්වලකම් ඇති වෙනවන ඒවට කැමති නැහැ. අසනීප වෙනවන කැමති නැහැ. ලෙඩ වෙනවට කැමති නැහැ. කොටින්ම කියනවා නම් හදිස්සියේ නමුත් ප්‍රබලව ශක්තිමත් තිබිච්ච ජීවිතයක් සර්ව සම්පූර්ණයෙන් වෙනස් වුණා. චූලන්ත ප්‍රනාන්දු මහත්මයාටත් සිදුනේ ඒකයි. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා ගහක් ගලක් වගේ හිටපු මිනිහෙක් කියලා. ගහක් ගලක් වගේ හිටපු තියෙන දේවල් වෙනස් වෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි එතුමා උදේ මෙතනින් පිට වෙලා වැඩට ගියා. හවස මේ ඉරණමට මුහුණ දුන්නා. ඉතින් ශක්තිමත් වූ ඉඳලා එතුමාට මේ ධර්මතාවයට මොන පාඩ සිදුණා. එතකොට දැන් එතන වෙලා තියෙන්නේ සර්ව සම්පූර්ණ වෙනසකට භාජනය වුණා. මේ තිබිති ස්කන්ධ පංචකය සම්පූර්ණ වෙනසකට භාජනය වුණා. මොකද්ද වෙනස? හඬව තිබිච්ච දේවල් නිහඬ වුණා. ක්‍රියාකාරීව තිබිච්ච ශක්තිය අක්‍රීය බවට පත් වුණා. උණුසුම්ව තිබිච්ච දේහය සීතල බවට පත් වුණා. සියල්ලක්ම තිබුණ තත්වයෙන් සර්ව සම්පූර්ණ වෙනස් වීමකට භාජනය වුණා. බුදුහාමුදුරුවෝ විපරිණාම කියලා හැඳින්නුවේ වෙන මොනවත් නෙමේ, මෙන්න මේ තත්වයයි. අද බලවතෙක්ව හිටපු කෙනෙක් හෙට දුබල වෙන්න පුළුවන්. අද නිරෝගීව හිටපු කෙනෙක් හෙට රෝගී වෙන්න පුළුවන්. අද අතපය මෙහෙවලා මහා ශක්තිමත් වැඩ කරපු මිනිහෙක් ඒ සියල්ලක්ම නැතුව හෙට නිහඬ වෙන්න පුළුවන්. කවුද එහෙම කරන්නේ? බුදුහාමුදුරුවෝද? ਸਰව බලධාරී දිවි කෙනෙක්ද? නැත්නම් වෙනම යම් පාලනයක්, වෙන යමක පාලනයක්ද? නැහැ. ගිනාවා වූ ආව ශක්තියක් කර්ම ශක්තියක් යම් දිනකද ක්ෂය වී යනවද? හිටියේ මොන වයසේද කියලා ඒක ගැටලුවක් නැහැ. විශ්ව ධර්මතාවයට අයිති ස්වરૂපිය තමයි ලබල දුන්න සියලු ශක්තියන් ආපහු ඇද ගැනීම. මරණය කියන්නේ අපිට ලබා දුන්න ශක්තියන් ඔක්කොම ස්වභාව ධර්මයෙන් නැවත ඇද ගැනීමක්. බුදුහාමුදුරුවෝ මේ විපරිණාමයේ කියන වචනය බොහොම ලස්සනට බණපොතේ පැහැදිලි කරනවා. පරිණාම කියන වචනය අපි අහලා තියෙනවානේ සිංහලෙන්. පරිණාම කියන්නේ තියෙන දෙයක් වෙනස් වෙන එක. ඔය විද්‍යාඥයෝ එහෙම කියනවනේ, මිනිස්සුන්ගේ පරිණාමය නේද, සත්තුන්ගේ පරිණාමය, මේ ඊළඟට මේ පොළොවේහි පරිණාමය නොයෙක් ඒවා කියනවා. මේ වචනේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විපරිණාම විපරිණාම කියන්නේ අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. මේතත් මේක මේ විදිහට මෙහෙම වෙනවමයි කියලා අවධාරණයෙන්ම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ හින්දා ඒ වචනය අවධාරණයෙන් කියන්න ඕන නිසා බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා විපරිණාම කියන වචනේ. විපරිණාමයට භාජනීය වෙන්නා වූ අය කවර විදිහේ තත්වයකින්ද සංසාරේ දැරිසරන්නේ? ඒගොල්ලන්ව බුදුහාමුදුරුවෝ හඳුන්වනවා සංසාර වට්ටේසු විවට්ටමාන. විපරිණාමය යම් කිසි තැනක පවතිනවද ඒගොල්ලෝ විවට්ටමාන ලක්ෂණයෙන් යුක්තයි. විවට්ටමාන කියන්නේ තැනක උපදිනවා, එතන හැඩ ගැහෙනවා, හිතවත්කම් ලිංගතුකම් නෑදෑකම් අපේකම් ප්‍රකාශ කරනවා, ඇති කරගන්නවා, භෞතික සම්පත්තියෙන් එකතු කරගන්නවා, ඔක්කොම මගේ කී කියා බැඳීමෙන් ඉඳලා ක්ෂණිකව අතහරිනවා. ඊළඟට අතහැරලා ඊළඟට තව තැනක ගිහින් උපදිනවා. උපදුනහම මොකද ඒතනත් කරන්නේ? මගේ අපේ කියලා පිරිසක් එකතු කරගන්නවා, නෑදෑකම් හිතවත්කම් ලිංගතුකම් එකතු කරගන්නවා, භෞතික සම්පත් එකතු කරගන්නවා, හැඩ ගැහෙනවා, ක්ෂණිකව අතහරිනවා, එතනින් ආයුත වෙනවා. එතකොට මෙහෙම වෘත්තියක් වගේ මුලකුත් හොයාගන්න අමාරුයි, අගකුත් හොයාගන්න අමාරුයි, එහෙත් ගමනක් තියෙනවා. මුල කොහේදයි අග හොයේ කොහේදයි හොයනවට හොයන්න ගියාම මේ පැටලවිල්ල වැඩි වෙනවා මිසක මුලක් හොයාගන්නත් අගක් හොයාගන්නත් ලේසියෙන් බැරි වෙනවා මිසක මුලාවටපත් වෙනවා මිසක මුල අග හොයන එක බුදුහාමුදුරුවෝ තහනම් කරලා තියෙනවා අපිට. අනවතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා පෝටින පඤ්ඤායති කියලා මේ පුංචි බුද්ධ වචනයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහණනි, මෙතනින් එහා අතීත ආත්ම භව කෝටියක් මං ලබා ගත්තාය කියලා එතන ඉඳලා මුල හොයාගෙන අගට එනකොට අගට එන්න උත්සාහ කළොත් මෙතන ඉඳලා ආයේ කෙළවරකට යන්න තවත් කෝටියක් ඉදිරියට මුල ඉඳලා අගට යන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? මානසික විකෘති බවක් ඇති වෙනවා මිසක ප්‍රකෘති මනසින් ලෝකෙෙහි ඇත්ත තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවධාරණයෙන් දේශනා කරලා තියෙනවා සංසාරේ මුලයි අගයි හොයන්න ගිහිල්ලා මුලාවටපත් වෙනවා ඇරෙන්න කෙලවරක් නම් හොයාගන්න මුලක් නම් හොයාගන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක මානසික විකෘතියකට මුල හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක සංසාරේ මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ඕන නිසා තමන් වහන්සේගේ 550ක් වූ ජාතක දේශනාවන්ගෙන් සංසාරෙ මෙන්න මෙහෙමයි කියලා බුදුහාමුදුරුව අපට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මෙහෙම ඉපදී මෙරි මෙරි යනකොට මේ ඉපදෙන අයට මැරෙන අයට කිසිදු අවාසියක් වෙන්නේ නැහැ කියලා තමයි බුදුදහම හඳුන්වන්නේ. දැන් අපි හිතනවා අපි කාටත් මේ ධර්මතාවයට මෝන පාණ්ඩ සිදු වෙනවා, මැරුණාම ගොඩක් දේවල් අහිමි වෙනවා කියලා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මහණනි, මේට ආත්ම සිය ගණනකට ඉස්සෙල්ල දඹදිව මධ්‍ය දේශයේ බ්‍රහ්මදත්ත රජුරෝ රටපාලනය කරන කාලේ අසවල් සිටු ගෙදර සිටුතුමාගේ පුතා වෙලා මං ඉපදුනා. එදත් මං බෝසත් දහම් පුරන්නට දාන පාරමී ආදී පාරමී ධර්මයන් පිරුවය. මට තරුණ කාලයේදී මං අම්මවයි තාත්තවයි අතහැරලා හිමාලයට ගිහිල්ලා තවුස්දම් රැක්කය කියලා මේ 550 ජාතක පොතේ සඳහන් වෙනවා. එතකොට එදත් මහණෙනි ඒ මේ නමින්ම ඉපදිලා හිටිය මමයි. එතකොට සිද්ධාර්ථ මහෝත්තමයන් වහන්සේ අනන්ත අප්‍රමාණ වාරයක් සසරෙහිදී ඉපදීපිදී මෙරි මෙරි ගමන් කරපු සසර ගමනෙහිදී උන්වහන්සේට අහිමි වෙච්ච දේවල් වලට වඩා හිමි කරගත්ත දේවල් වැඩි. අපිටත් තියෙන්නේ ගොඩක් දේවල් හිමි කරගන්න පුළුවන්, අහිමි වෙන දේවල් වලට වැඩිය. එහෙත් අපිට අපේ ජීවත් වෙන්නේ ප්‍රත්‍යඥ මිනිස්සු හැටියට බැඳීම් සමුදායක් නැද. මේ දුක් වේදනාවන් වලට අපිට මූණ පාණ්ඩ සිදු වෙන්නේ මගේ අපේ කියන මහා මානසික බැඳීම නිසා. බුදුහාමුදුරුවෝ ඒක අමතක කරලා නැහැ. ඒ බැඳීම නිසා තමයි අපිට මේ මහත් වේදනාවක් දුකක් ඇති වෙන්නේ. බැඳීම් යම් තරමකටද ඒ තරමකට දුක වැඩි. බැඳීම් යම් තරමකට අඩුද ඒ තරමට දුක අඩුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සත්‍යෙහි හඳුන්වන දුක්ලයිස්තුෙහි අපි කාටත් දරාගන්න බැරි බලගතුම දුක හැටියට සඳහන් කරලා තියෙන්නේ පියේහි විප්පයෝග දුක්ඛ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, දරාගත නොහැකි දුකක්. එක ජීවිතයකදී පමණක් නෙමෙයි අප්‍රමාණ වාරයක් සසරෙහිදී ඒ පිය විප්පයෝගී දුක නිසා අපේ හදවත් පෑරේවි. හැබැයි අපි ආදරය කළ ලිංගතුකම් දැක්වූ අය මෙතනින් අද අපෙන් ඉවත්ව ගියේ. නමුත් සසරදී නැවත හමු වෙන්න පුළුවන්කම තියෙන බව බුද්ධ දේශනාවෙහි සඳහන් වෙනවා. එක් ජීවිතයකදී ඇති කරගත්ත බැඳීමක නිමාව මෙහෙම සටහන් වුණාට සාංසාරික ජීවිතයේහි බැඳීම් නැවත ඉස්මතු වෙන්නට පුළුවන්කම තියෙනවා. කායිකව මරණයට පත්වීමක් පමණයි මෙහි අපි සලකන්නේ. අපේ අම්මා මිය යනවා, තාත්තා මිය යනවා, ස්වාමි පුරුෂයා මිය යනවා, දරුවෝ මිය යනවා, ඥාතීන් අපි ආදරය කළා, අපිත් එක්ක එකට දුක සැප බෙදාගෙන ජීවත් වුණු අය අපිව අත්හැරලා යනවා. ඒ අත්හැරලා ගියේ නමුත් කායිකව බැඳීම නැතිවීම පමණයි, මානසික බැඳීම අපි මිය යන තෙක් අපේ හිත තුළින් අයින් වෙන්නේ නැහැ. අම්මා මිය ගියත්, තාත්තා මිය ගියත්, ස්වාමි පුරුෂයා මිය ගියත්, දරුව අපේ පියා මිය ගියත් අපේ හදවත ඇතුලේ ඒ මතකය ජීවමානව පවතිනවා අපි මිය යන තෙක්. ඒ නිසා ඒ මානසික බැඳීම නිසා අපිට ලොකු සාධාරණයක් මිය ගිය කෙනාට කරන්න පුළුවන්. මොකද්ද ඒ සාධාරණය? අපේ සිතෙහි ඇතිවෙන උදාරතර පුණ්‍ය චේතනාවල බලගත්ු ශක්තිය කොහේ ඉපදිලා හිටියත් පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා තිබුණොත් එතෙන්ට ඍජුවම යොමු කිරීමේ මහා පුදුම ආධ්‍යාත්මික බලයක් තියෙනවා බැඳීමෙන් හිටපු අයට. බණ පොතේ සඳහන් කරනවා තාත්තට අම්මට පින් දෙන්න ඉන්න හොඳම පිරිස දරුවෝ. දරුවෝ තරම් මෘදු මොළොක්ව, සංවේදීව, ඉතාමත් පවිත්‍රව අම්මා ගැන තාත්තා ගැන කල්පනා කරන, ඒ වගේම ස්වාමි පුරුෂයා කෙරෙහි ස්වාමි දියණිය, ස්වාමි දියණිය කෙරෙහි ස්වාමි පුරුෂයා කල්පනා කරන විදිහ අව්‍යාජයි, පිවිතුරුයි, මහා බලවත්, ශක්තිමත්. එවැනි සිතක ඇතිවෙන පුණ්‍ය චේතනාවල වලින් වෙනත් කෙනෙක් පිනක් අනුමෝදන් කරනවට වැඩිය මහා බලගත්ු ශක්තියක් ලබා දෙන්න පුළුවන් කියලා බණපොතෙහි පැහැදිලි කරනවා. ඒ නිසා පින්වතුනි, ජීවිතයයි මරණයයි අතරෙහි තියෙන මේ තත්වය ජීවත් වෙලා ඉන්න කාලයේ තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි අපිට තියෙන ලොකුම ආත්ම භාවනාව හැටියට බුදුහාමුදුරුව අදාළේ. දවසක් දාර්ශනිකයෙක් ඇහුවා, මිනිහෙකුට ලස්සනට ජීවත් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕන? ලෝකේ ගොඩාක් දේවල් තියෙනවනේ ඉගෙන ගන්න, විවිධ විෂයයන් තියෙනවා. මොනව ඉගෙන ගත්තාමද ලස්සනට ජීවත් වෙන්න පුළුවන්? එක එක අය කියනවා, එක එක දේවල් කියනවා. ජීවන දර්ශන ඉගෙන ගන්න ඕන, ඊළඟට ආගම ඉගෙන ගන්න ඕන, තව කියනවා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඕන. ඉතින් නොයි උත්තර හම්බ වුණා. මේ දාර්ශනිකය අන්තිමට ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා, මිනිහෙකුගේ ජීවිතය ලස්සන වෙන්නේ මැරෙන බව තේරුම්, මැරෙන බව ඉගෙන ගත්තාම, මැරෙන බව තේරුම් අරගෙන ජීවත් වෙන කොටයි. මා කවදා හෝ කෙදිනක හෝ මේ සියල්ලම අතහැරලා දාලා යන්න ඕන කියලා තමන්ට නිතර දැනෙනවා නම් ඒ මිනිස්සයා තමන්ට සාන්තුවරයෙක් වෙනවා, තමන්ට අවිහිංසාවාදියෙක් වෙනවා, තමන්ට සත්‍යවාදී කෙනෙක් වෙනවා, තමන්ටම නිතරම ගරු කරගන්න කෙනෙක් වෙනවා. එහෙම පුජ්‍යලයා තමන්ගේ ජීවිතය එnde end පියවරෙන් පියවර හැඩගස්ව ගන්නවා, ශක්තිමත් කරගන්නවා. එතකොට එයාගෙන් ලෝකෙට හානියක් නැහැ. හානියක් නැතුව අව්‍යාජව පිවිතුරුව උසස් ලෙස ජීවත් වෙච්ච මිනිසයාට මරණය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. බණපති සඳහන් කරන්නේ සුතප්ප බුද්ධෝ විය. නිදාගෙන උදේට ඇහැරෙනකොට මහ ලොකු වෙනසක් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ධර්මානුකූලව ගත්තහම ලොකු වෙනසක් තියෙනවා. නමුත් අපිට ඒ තරම් ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. මෙතනින් චුත වෙලා තවත් තැනක නිදාපි විද්‍යාත්මෙන් උපදින්නට පුළුවන් කියලා දේශනාවෙහි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මා ඉහත සඳහන් කළ ගාථා ධර්මයෙන් මේ තත්ත්වය අවබෝධ කර ගැනීමට උපකාරී වෙන කරුණු කිහිපයක් දේශනා කරලා තියෙනවා. අනන්තරංගි ජාතස්ස ජීවිතං මරණං දුවං ජාතා ජාතා මරන්තිද ඒවං ධම්මාහි පාහෙනෝ. අනන්තරං කියලා වචනයක් සඳහන් කරනවා. අනන්තරං කියලා කියන්නේ අතරක් නැහැ කියන එකයි. ජීවිතයයි මරණයයි අතර කිසිදු අතරක් නැහැ, හිඩසක් නැහැ. මෙතනින් කෙනෙක් මරණයට පත් වුනහම කොහේ හරි තැනක එයා මේ ජීවිතයේදී රැස් කරගත්ත කුසල කුසලයන්ගේ ශක්තිය අනුව සුදුසු තැනක ගිහිල්ලා උපදිනවා. අපේ හිතේ තියෙනවා නොයෙක් බලාපොරොත්තු. සමහර වෙලාවට සමහර අය කියනවා මරණයටපත් වෙලා මේ පැත්තෙම ඉපදින්න ඕන, මේ මව් අම්මගේ අපේ අම්මගේම මව්කුසෙහි උපදින්න ඕන, මගේ මේ සහෝදර සහෝදරියෝ ඥාතීන් හම්බ වෙන්න ඕන ඊළඟ ජීවිතෙත් කියලා අපි එහෙම ප්‍රාර්ථනා කළාට හොඳට මතක තියාගන්න ඕන මෙතනින් චුත වෙලා ගිහිල්ලා මේ දැන් ලබාගෙන තියෙන දේවල් ඔක්කොම කවුරු හරි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එයාගේ ඊළඟ ජීවිතයේ අභව්‍ය ස්ථානයකට පත් වෙන්නත් පුළුවන්. මොකද ආශාවෙන් මැරුණාම මේ තියෙන දේවල් වලට සහ මේ තියෙන පුජ්‍යලිය සම්පත් වලට ආධනග්‍රාහී බවක් ඇති කරගත්තොත් අභව්‍ය ස්ථානයේ උපදින්න පුළුවන්. අපි කාටවත් මේ ජීවිතයෙන් පස්සේ මැරිලා ඊළඟ ජීවිතේ උපදිනකොට මේ රූප සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේ දැන් ලැබිලා තියෙන පංචස්කන්ධයේ රූපේ ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි අපේ අම්මගේම මව්කුසෙහි උපදිනවා කියලා කිව්වහම ධර්මානුකූලව ඒක ප්‍රායෝගික නැහැ. මේ පළාතේ මේ ප්‍රදේශයේම උපදිනවයි කියලා කිව්වට ඒක ඊට වින්න බොහෝ දුරට ඊට නොවෙන්න පුළුවන්. එච්චර ආදානග්‍රාහී භවෙන් එච්චර සමීපස්තව මේ සිදුවීම් වෙන්න බැරි බවයි ධර්මයේහි සඳහන් වන කරුණුවලින් අපිට තේරෙන්නේ. ඒ හින්දා අපේ අම්මා හැටියට මේ ආත්මයේදී අපේ අම්මා කෙනෙක් ලැබුණා. ඒ මගේ පිනයි, අපේ අම්මගේ පිනයි. අපේ අම්මට මම වගේ දරුවෙක් ලැබෙන්න වාසනාවක් තිබිලා තියෙනවා. වාසනාව හෝ අවාසනාව වෙන්නත් පුළුවන්. අපේ අම්මට මං ලබා ගැනීමේ වාසනාවක් තිබිලා තියෙනවා. මටත් අපේ අම්මව ලැබීමේ වාසනාවක් තිබුණා. තාත්තව ලැබුණ සහෝදර සහෝදරියලම නෑදෑව ලැබුණා. මෙහෙම ඉන්න ශක්තිය ලැබුණා. මෙතනින් චුත වෙලා ගියාම ආයි කොහේ හරි ඉපදුනහම එතනත් මට අම්මා කෙනෙක් ලැබෙනවා, තාත්තා කෙනෙක් ලැබෙනවා, සහෝදර සහෝදරයෝ ලැබෙනවා, ධන සම්පත් ලැබෙන්න පුළුවන් මගේ පිනට අනුව. සමහර වෙලාවට මීටත් වැඩිය සැපයෙන් ආර්ධි තැනක උපත ලැබුවොත් ඒ ශක්තියෙන් ඔක්කොම ලැබෙන්න පුළුවන්. ඉතින් එදාට මේ අම්මව ගිහිල්ලා අපි පෙන්නුවොත් එම මේ තාත්තව සහෝදර සහෝදරියෝ බැරි වෙලාවක්වත් අපි ගිහින් පෙන්නුවොත් එහෙම පුළුවන් සම්බන්ධකමක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබුණොත් අනිවාර්යෙන් අපිව ප්‍රතික්ෂේප කරනවා. ඇයි? වැඩියෙන්ම සමීපයෙන්ම සම්බන්ධකම තියෙන තැන තමයි රැඳින්නේ. මේ ඔබගේ ගිය ආත්මයේ සහෝදරයා, මේ ඔබගේ ගිය ආත්මයේහි මව් පියා කියලා කිව්වට මේ ආත්මයේහිදී ලබා ගත්තා වූ අම්මට වඩා සමීප නැති නිසා, ඒක දුරස් නිසා ඒ තරම් අපි ඒක ග්‍රහණය කරගන්නේ නැහැ. මෝහන විද්‍යාවට අනුව ඇමරිකාවේහිදී කරපු පරීක්ෂණයක් තියෙනවා. එක දරුවෙක් කියනවා මම අසවල් ප්‍රදේශයේහි උප්පත්ති ලැබල හිටිය ගිය ආත්මය. මේ දරුවා අවුරුදු 21 තමයි මාර්ගයේහි ගමන් කරනකොට රියා අනතුරක් වෙලා මරණයටපත් වෙලා තියෙනවා. කෙනට් මේ තැනත්තියගේ නම කෙනට්. කැනඩාවේහිදී තමයි මේ අනතුරු වෙලා තියෙන්නේ. මරණයට පත් වෙලා අවුරුදු 21කට පස්සේ මෝහණය කළාම සියලුම තොරතුරු ටික කිව්වා. නම් පවා කිව්වා. මේ නම් වලට අනුව ඒ අදාළ තැන් වලට මේ වර්තමාන ජීවිතයේ හිපියයි මමයි එකතු වෙලා මේක මේ දරුවව අරන් ගියා. අරන් ගියේ කැනඩාවට නෙමේ, මේ බ්‍රසීලයේ කියන රටට. ඉතින් මේ ඔක්කොම තොරතුරු ටික ඔක්කොම ඇත්තයි කියලා තේරුම් ගත්තට එතුමියට හඳුනලා දුන්නා මේ ගිය ආත්මේ අම්මා කියලා. හැබැයි කිසිම ප්‍රතිචාරයක් නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. නමුත් ඒ සම්බන්ධකම් කිව්වහම සම්බන්ධකම් ඉදිරියට කියාගෙන කියාගෙන යනකොට මෙයා පිළිගත්තා ඒවා. පිළිගරගත්තා, ඒ අම්මත් පිළිගත්තා. ඒ වුණාට අන්තිමට මේ මෝහණය කරපු කෙනා අහනවා, ඔබ මෙතන නවතින්න කැමතිද? ගිය ආත්මයේහි අම්මා තාත්තා මේ ඔක්කොම ඉන්නවා, නෑදෑව ඥාතීන් ඉන්නවා, ඒගොල්ලෝ ගාව නවතින්න කැමතිද කියලා. කැමති වුණේ නැහැ. ආපහු ගියා. ඒ නිසා වැඩියෙන්ම සම්බන්ධකම බැඳීම තියෙන තැන තමයි අපි ඇදිලා යන්නේ. ඒක තමයි සසරෙහි ස්වභාවය. එහෙම කියලා අතීත සම්බන්ධකම් සම්පූර්ණයෙන් නැති වෙලා යන්නෙත් නැහැ. ඒ සම්බන්ධකනුත් තියෙනවා. ඒවත් සමහර වෙලාවට අපේ බලගතු සම්බන්ධකම් වල අඩුකමක් දරනොත්, සමහර ලාවට මේ ආත්මේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නෑ දෑව ඉන්නවා, ඒ වුණාට දයාන්විත නැහැ, ලෙංගතු නැහැ, ආදරය සෙනෙහස බැඳීම අඩුයි. අම්මා හිටියට, තාත්තා හිටියට, සහෝදරයෝ හිටියට බැඳීම අඩුයි. සමහර වෙලාවට වෙනින් කෙනෙක්, වෙනින් පිරිසක් සංසාරේ අපිට හම්බ වෙලා තිනා වගේ, අම්මා වගේ අපිට ආදරය කරන්න පුළුවන්, තාත්තා වගේ ආදරය කරන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වගේ අපිට උදව්පදව සැලකිලි සත්කාර සම්මාන කරන්න පුළුවන්. අපිට ඒ වෙලාවේදී කල්පනා වෙනවා මේගොල්ලෝ සංසාරේ පෙර ජීවිතවල අපේ කවුරු හරි වෙන්නේ නැති කියලා. ධර්මානුකූලව අරගෙන බැලුවාම ඒකෙහි සත්‍යයක් තියෙන බව අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අනන්තරං හි ජාතස්ස ජීවිතං මරණං දුවා. අතරක් නැතුව බැඳීමත් ඉදිරියට යනවා. වැඩිම බැඳීම තියෙන තැන රැඳෙනවා, නවතිනවා. ජාතහ ජහතා මරන්ති දේවන් ධම්මා හි පානිනෝ. ලබාගත් හැම ජීවිතයක්ම කවර ක්‍රමයකට හරි කෙලවර කරනවා. ඒ කෙලවර කරන ක්‍රමය මොකක්ද කියන එක ගැන අපිට ඒ තරම් ගැටලුවක්, අපිට ඒක ගැටලුවක් නෙමෙයි. සමහර වෙලාවට පරමාවශ භුක්ති මිදලා ස්වාභාවිකව මරණයටපත් වෙනවා. වෙනත් අනතුරු වෙලා මරණයටපත් වෙනවා. කවරාකාරයකින් නමුත් ගෙවිලා යන්නේ ආයු බලයයි කර්ම බලයයි. ආයු බලයයි කර්ම බලයයි තමයි මේ ගෙවිලා යන්නේ. අපි කල්පනා කරනවා අනේ තව බොහෝ කාලයක් ජීවත් වෙන්න තිබුණ කෙනෙක් නෙමේ මැරිලා තියෙන්නේ කියලා. එහේ අපි කල්පනා කරන විදිහට එතුමාට පින, එතුමාගේ ඒ ආයු බලය, එතුමාගේ කර්ම ශක්තිය තිබිලා තියෙන්නේ මේ වයස සීමාව ගත කරන්න විතරයි. එතුමා අපේ වුණාට එතුමා අයිති ස්වභාව ධර්මයට, ලෝක ධර්මතාවයට, විශ්ව ධර්මතාවයෙන් තමයි එතුමාව පාලනය කරන්නේ. අපිව පාලනය කරන්නේත් ඒකෙන්. අපේ අම්මා හිටියට, තාත්තා හිටියට, සහෝදර සහෝදරියෝ ඥාතීන් හිටියට මොකද ඒගොල්ලන්ට මා වෙනුවෙන් කරන්න පුළුවන්? බැඳීම් විතරයි ඒගොල්ලන්ට මා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා කල්පනා කළාම මට මේක තේරුම් ගන්න පුළුවන්. මට බලගත් අසනීපයක් ඇතිච්ච වෙලාවේදී අපේ අම්මට කියන්න පුළුවන්ද, තාත්තට කියන්න පුළුවන්ද, අම්මේ මට මේක වේදනයි, මේක මේකෙන් භාගයක් අම්මා ගන්න, මට මගේ මේ තියෙන වේදනාවෙන් භාගයක් තාත්තා ගන්න, මට මේක දරා ගන්න බෑ. එහෙම කොහොමද හුවමාරුවක් කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්? අහිංසක පුංචි මොලකැටි දරුවෝ ඒ ලියුකේමියා ආදී රෝගයන්ට භාජනය වෙලා අම්මගේ දෑස ඉදිරිපිටින් තමයි දුර්වල වෙලා මැරෙන්නේ. ඒ අම්මට පුළුවන්කමක් තිබුණා නම් ජීවිතේ නොදී ඉන්නවද? දෙන්න පුළුවන් නම් නොදී ඉන්නේ නැහැ. මෙන්න පවතින ඇත්ත. ඒ හින්දා අපි හැමෝම අසරණයි. ඒ ධර්ම ලෝක විශ්ව ධර්මතාවය ඉදිරියේ. ඉතින් මේ තත්වය තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. අපේ සම්බුද්ධ ශාසනයෙහි වැඩ හිටිය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සුවිශේෂී රහතන් වහන්සේ නමක් හැටියට සඳහන් කරන රත්නපාල මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාව ගැන අවබෝධ කරගන්න එක නිතර සිහිපත් කරන එක අපිට මේ උතුම් බණපද හතර තේරුම් ගන්න ප්‍රයෝජනවත් වෙනවා. රත්නපාල මහරහතන් වහන්සේ මේ උන්වහන්සේට අම්මයි තාත්තයි හිටියේ, සහෝදර සහෝදරියෝ කවුරුවත් හිටියේ නැහැ. ඒ අම්මට තාත්තට හිටියේ එකම පුතා රත්නපාල හාමුදුරුවෝ. උන්වහන්සේ මහා අරගලයක් කළා, මට ගෙදරින් අතහැරලා ගෙදර ගිය අතහැරලා යන්න ඕන මහාන වෙන්නේ කියලා පැවිදි වුණා. පැවිදි වෙලා උතුම් රහත් පදවියට පත් වෙලා අම්මයි තාත්තමයි බලන්න ආවා. ආවහම තාත්තා ඔය තරුණ කාන්තාව මේ ආදී පිරිස් රජමයේ සිටමැදුරේ සේවය කරපු අය මේ ඔක්කොම තම උගන්නලා බලපෑම් කළා මේ සිවුර ගලවන්න. මොනවද දාපු උපාය? මේ රත්තරන් මුතුමැණි රිදී මේවා ඔක්කොම ගේ මැදදාරට ගෙනල්ලා මේවා කාටද දෙන්නේ? මේවේ අයිතිකරුව කවුද? අනාගතයේ අපේ උරුමයට මොකද වෙන්නේ? අපේ පරම්පරාවට මොකද වෙන්නේ කියලායි තාත්තා කතා කළේ. අම්මා ඇවිල්ලා අඳාගෙන කියනවා, අපිට හිටියේ එකම දරුවයි, එයත් අපිව අතහැරලා ගිහිල්ලා අපි නැහුණ කියලා. අපි නැහුණ කියලා අම්මා කියනවා. රත්නපාල මහරහතන් වහන්සේ මේගොල්ලෝ මේ ධන සම්පත් එකතු කරගෙන අවිද්‍යාවේ යෙදි ගෙනිලා ඉන්න මේ අම්මවයි තාත්තවයි කොහොම හරි සම්මාදිට්ඨිය ඇති කරවන්න කියලා හිතාගෙනයි ගෙදරට ආවේ. හැබැයි අම්මයි තාත්තයි අර පැත්තටම අදිනවා මේ ආමුදුරුවන්ව. ඒ වෙලාවේදී රත්නපාල මහරහතන් වහන්සේට ගෙදරින් හම්බ වුණා දානේ ටිකක්. මේකත් අරගෙන විවේකීව ඉන්න උන්වහන්සේ ගියා මිගාවීර කියන කෝරවගේ රජතුමාගේ උයනට. හැබැයි අම්මයි තාත්තයි හොඳින් කතා බහ කරලා ටිකක් අවනතකමක් දැක්කුවා නම් රත්නපාල මහරහතන් වහන්සේ ගෙදර වැඩවාසය කරනවා. එතකොට අම්මට තාත්තට බණ ටිකක් අහන්න හම්බ වෙනවා. නමුත් අර නොයෙක් විදිහේ ඇවිටිලිකම් කරනකොට මහා කරදරයක් නිසා මෙතනින් පිට වෙලා ගියා. කෝරවගේ රජතුමාගේ රජ උයනට ගියාට පස්සේ මිගාවීර කියන උයනට ගියාම කෝරවගේ රජතුමාගේ සේවකයෙක් කියනවා, අන්න බොහොම ලස්සන මනවඩන රූප සම්පන්නියක් තියෙන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මේ අඹ ගහක් යට ඉඳගෙන ඉන්නවා කියලා. රජුරුව කල්පනා කළා යන්න ඕනේ පැත්තට බලන්න. රජුරුව ඇවිල්ලා පොළුවේ අත තියාගත්තා. මවිතිය ප්‍රකාශ කළා. මොකද්ද මේ ඔබ වහන්සේ කරපු වැඩේ කියලා ඇහුවා රත්නපාල හාමුදුරුවනේ. ඔබ වහන්සේ මොකටද මහන උනේ? මහන වෙන්න ඔබ වහන්සේට මොකක්වත් සුදුසුකම් නැහැ. සුදුසුකම් නැති මිනිස්සු මහන වෙලා මොකද්ද ලබා ගන්න ප්‍රතිඵලය කියලා දැන් බුදු රත්නපාල හාමුදුරුවනේ අහනවා. ඒ වෙලාවෙහිදී රත්නපාල හාමුදුරුවෝ මේ කෝරවගේ රජතුමාට කියනවා, රජතුමනි, කෙනෙකුට මහන වෙන්න මොනවද තියෙන්න ඕන සුදුසුකම්? ඔන්න කියනවා ඥාති පාරිගුණ්‍යත. අම්ම නැත්තම් තාත්ත නැත්තම් නෑදෑයෙක් නැත්තම් අනාගතයේ කවුරුවත් සලකන්න කෙනෙක් නැත්තම් ඔන්න මහන උනාට ගමන් නැහැ. ඊළඟට භෝග පාරිගුණ්‍යත. භෝග සම්පත් මොකවත් නැ, රත්තරන් නැ, රිදී මුතුමැණික් මොකවත් කණ්ඩ බොණ්ඩ අඳින්න මොකක්වත්ම නැ, ඔන්න ගමන් නැ මාරුණාට. ජරා පාරිගුණ්‍යත. අසනීප වෙලා නම් හොඳ නොවෙන කර්ම රෝග තියෙනවා නම් ඉස්සර එහෙමත් කරලා තියෙනවා. ගෙදර ඉඳගෙන කොච්චර ප්‍රතිකාර කළත් හොඳ වෙන්නේ නැහැ. ඒ හින්දා මහාන කරනවා. මහාන වුණාට පස්සේ සමහර රෝග හොඳ වෙලා තියෙනවා. ව්‍යාධි පාරිගුණ්‍යත. ඒකත් බලගතු ලෙඩ වැළඳිලා කාලයක් ගෙදර දුක් විඳලා හිටපු කෙනෙක් ඔන්න කමන්නේ මහාන වුණාට. ඒ කාලේ එහෙම තමයි පිළිගත්තේ මහාන වෙන්න ඕනේ එහෙමයි කියලා. රත්නපාල හාමුදුරුව බොහොම ලස්සන රූප සම්පන්නියක් තියෙන කෙනෙක්. රජුරුවන්ට කියනවා, රජතුමනි, මං එහෙම මේ දුබලකම් ඇති වෙලා මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි. මහානකම කියන එක මේ ලෙඩ වුණාම අසනීප වුණාම ඇවිල්ලා අනුගමනය කරන්න තියෙන එකක් නෙමෙයි. සිහිය කල්පනාව හොඳට තියෙන රූප සම්පත්තිය කායික ශක්තිය හොඳට තියෙන කාලේ තමයි මහානදම් පුරන්න ඕන. එහෙනම් ඔබ වහන්සේ මොකක් හින්දාද මේ මහානුනේ? ඒ වෙලාවේදී රට්ටපාල මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට කියලා දෙනවා, මම මේ ප්‍රධාන ධර්ම කරුණු හතරක් බුදුහාඳුරගෙන් දැනගෙන ඉගෙනගෙන ඒ කරුණු හතරට කරුණු හතර හින්ද තමයි මම මේ මහාන උනේ. මහාන උනේම මේ සසර දුකින් නිදහස් වීමේ බලාපොරොත්තු. ඇයි සසර දුකින් නිදහස් වීමේ බලාපොරොත්තු මා හිත තුළ ඇති උනේ? මෙන්න මේ ප්‍රශ්න හතරට ලෝකෙහි බුදුහාඳුරුවන්ගෙන් ඇරෙන්න උත්තර නැහැ. අපි හැම දිනාටම ඒ ප්‍රශ්න හතරට තමයි උත්තර හොයාගන්න ඕන. මොනවද ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නය, උපනීයති ලෝකෝ අද්දෝ, අපි මේ කොහෙද යන්නේ? අපි මේ කොහෙද යන්නේ? කොස්ම ඉහළට ගන්නවා, පහළට එනවා. කොච්චර කාලයක් මේක ගල්ලා තියෙද්දි මේ වෙනකොට කවුරුවක් ගණන් කරලා නැහැ. ලෝකයේ මිනිස්සුන්ගේ කාලය මරණ තප්පර කොච්චර අපි ඉක්මවල තියද, විනාඩි කොච්චර ගෙවල තියද, පැය කොච්චර ගෙවල තියද, දවස් කොච්චර, සති මාස කොච්චර ගෙවල තියද, අවුරුදු කොච්චර ගෙවල තියද? අපෙන් වයස ඇව්වහම අපි කියන්නේ 30, 40, 60 කියලා. අපි කවදාවත් කියන්නේ මම මෙච්චර තප්පර ගාණක්, මෙච්චර විනාඩි ගාණක්, මෙච්චර කාලයක් මම මෙහි ජීවත් වෙලා තියෙනයි කියලා. එහෙම හිතන්නේ අපි උපරමයෙන් තමයි ගණනය කරන්නේ. එතකොට මම මොලකෙටි දරුවෙක් ඇටියට මේ ලෝකෙ උප්පත්ති ලැබුවා. පළවෙනි දවස ලබාපු මම තමයි අවුරුදු 60ටත් ඇවිල්ලා තියෙන්නේ. 50ටත් ආවේ, 60ටත් ආවේ, 70ට 80ටත් ආවේ. එතකොට දවස් කොච්චර ජීවත් වෙලා තියෙනවද? මේ හුස්ම ඉහළට අරගෙන පහළට හෙළමින් අනේක විධ ක්‍රියාදාමයන් වල නිරත වෙමින් උදේට නැගිටිනවා, රාත්‍රීට බුදිය ගන්නවා. ඒ අතරේදී අනේක විධ වැඩ කරනවා, එකතු කරනවා, දෙනවා, කනවා, බොනවා, විනෝද වෙනවා, සතුට වෙනවා, අනේක විධ ක්‍රියාවල් කරනවා. මේ කර කර කොහෙද යන්නේ? අද්දෝ අපි කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැත් දැනකට. ස්ථීරකම් ගොඩක් එකතු කර ගන්නවා ජීවිතය තුළ. අපි ගෙවල් ස්ථීරව හදා ගන්නවා, කාමර ස්ථීරව හදා ගන්නවා, යාන වාහන ස්ථීරව ගන්නවා, ඊළඟට ඇඳුම් පැනඳුම් ස්ථීරව ටික කාලක් අඳින්නේ කියලා ගන්නවා. මේ ඔක්කොම ස්ථීරයි, ස්ථිර කර ගන්නවා. හැබැයි අපේ ජීවිතය අස්ථිරයි. අද්දෝ කියලා කියන්නේ පොඩ 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 ඉදිරියට ඔක්කොම අරගෙන ඉදිරියට යන්නේ කොහෙටද? සුසාන භූමියට. අද්දෝ කියලා කියන්නේ ස්ථීර නැති තැනකට අපිව ඇදගෙන යනවා. අවුරුදු 80ක් 90ක් ජීවත් වෙච්ච කෙනා බලන්නේ සතුටු වෙන්නයි. හරි, එක කතාවක කියනවා අවුරුදු 99 වෙනි උපන්දිනේ, ආච්චි අම්මගේ 99 වෙනි උපන්දිනේ දරුමුණු ගුරු කොහොම ඇවිල්ලා හරියට විනෝද වුණා. විනෝද වුණාම මේ ආච්චි අම්මටත් හරි සතුටුයි, දරුමුණු ගුරු ඔක්කොම ඇවිල්ලා. අන්තිමට මේ දරුව ඔක්කොම ඇඳලා යනකොට කිව්වා, අම්මා දරුවනේ නුඹලා ඔක්කොම පිට වෙලා යනවා දැන්. හැබැයි මේ අවුරුදු 99ක් හරි මං ඉදිරියේ ජීවත් වෙන අවුරුද්දක් හරි අවුරුදු 99 සමානයි ඉදිරි ජීවත් වෙන අවුරුද්ද. මොකද හේතුව? නොබලා ඔක්කොම මාව අතහැරලා දැන් මේ පිට වෙලා යනවා. අද උදේ ඉඳලා රැස් වුණා, මේ හවස ඔක්කොම පිට වෙලා යනවා. මේ ගෙදර ඉන්න අය විතරයි ඉන්නේ. මතක තියාගන්න දරුවනි, මටත් නොබලව ඔක්කොම අතහැරලා ආයි බැහැ දකින්නේ නැති තැනකට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා යන්න වෙනවා කියලා මම දැනගෙන ඉන්නේ. දරුවනි මාව සතුටු කළ නොබලව ඔක්කොම ඒකත් දැනගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ ආච්චි අම්මා තව 99ක් ජීවත් වෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙන හැමයි. අද්දෝ කියලා කියන්නේ ඉදිරියට ඇදගෙන යනවා අපිව. අපි කවුරුවත් බලාපොරොත්තු නොවන තැනකට ගිහින් දානවා. ඒ අස්ථීර බව මා තේරුම් ගත්ත නිසා තමයි මහණෝනි. මහණෝනහම ස්ථීර වෙනවද? නැහැ. මේ ධර්මතාවයේ නොවනින් දැක්කහම එතනින් චුත වෙන්න, මේ ධර්මතාවයෙන් එතරට යන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීය. මගේ කියාපු ඔක්කොම අතහැරලා යන්න වෙනවා. දැන් මේ රජ කෙනෙකුටයි මේ බණ කියන්නේ. ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ ප්‍රතග්ජන ලෝකේ ඉන්න හැම මිනිහෙක් හැම වෙලාවෙම ජීවත් වෙන අඩුයි. සරුව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් නැහැ. ලෝකේ හැම මිනිසෙක්ම හැම මොහොතකම අඩුවෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ හෙට ඉටු කරගන්න, අනාගතේ ඉටු කරගන්න, ඉදිරියේදී ඉටු කරගන්න බලාපොරොත්තුෙන් කටයුතු කරන්න. ඉතින් හැම වෙලෙම අඩුවක් තියෙනවා ප්‍රතග්ජනය ළඟ. ඊළඟට පැහැදිලි කරනවා අතානෝ ලෝකෝ අනවිසරෝ මේ ලෝකෙහි මට පිහිට වෙන්න කෙනෙක් නැහැ. පිහිට වෙන්න කෙනෙක් නැහැ. රජ්ජුරුව කියනවා රට්ටපාල හාමුදුරුවන්ට අනේ ඔබ වහන්සේ කියපුවා මට තේරුන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ කිව්වේ මොනවද කියලා තේරුන්නේ නැහැ කියලා. ඊට පස්සේ රජ්ජුරුවන්ට කියනවා රජතුමනේ ඔබතුමා අවුරුදු 25 30 කාලේ කොහොමද? ස්වාමීනි මට තිබුණා මහා ජවයක්. මම අසුපිට නැගලා මේ දඹදිව විශාල ප්‍රදේශයක ඉතාම වේගයෙන් ගිහිල්ලා එනවා. කඩු ශිල්ප දුන ශිල්ප හුරුක කෙනෙක් මම. ඒ නිසා ස්වාමීනි මේ පළාතේ කවුරුවත් හිටියේ නැහැ මගේ කායික ශක්තිය තිබිච්ච කවුරුවත්. රජතුමනි ඒක දැනුත් තියනවද කියලා රටපාල හාමුදුරුව ඇහුවා. අනේ ස්වාමීනි දැන් මම හිත මම මේ සේවකයෙක් වත්තම් කරගෙන තමයි මෙතෙන්ටත් ආවේ. සේවකව කවුරු හරි ඕන මං කොහේ හරි ඇවිදින්න යනකොට මොකද මාව වැටෙයි කියලා බයයි. පහුගිය දවස්වල ස්වාමීනි මාව වැටිලා මේ දැන් රට්ටපාල හාමුදුරුවන්ට පෙන්නනවා හීරිලා තුවාල වෙලා. එතකොට රජතුමනි මනවඩන බලගතුව තිබිච්ච ශක්තිය නැති වෙනවා කියන එක දැන් ඔබතුමාට තේරෙනවද? ඒ වගේම රජතුමනි දැන් තව ටික කාලයක් ගිහිල්ලා ඔබතුමාගේ රජවාසලෙහි අනාගතයේ රජුරුව වෙන්නේ කවුද? මගේ පුතෙක්. එතකොට පුතාට රජකම දුන්නාම මොකද වෙන්නේ? තාත්තට රජකම අහිමි වෙනවා. තව ටික කාලෙකින් ස්වාමීනි මට ඒව අතාරින්න වෙනවා. දැන් රජකම් කරන්න බෑ මට. සිහිය නැහැ, කල්පනාව නැහැ. කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. නොකළ යුතු දේවල් කරනවා. එතකොට මොකක්ද මේ රජතුමනි මේ தත්වේ? අධිපතිය වගේ බලවතා වගේ හිටමු මම දැන් දුබල වෙන බව මට තේරෙනවා. උන්වහන්සේ ඊට කියනවා. ඊළඟට අතානෝ ලෝකෝ අනවිසරෝ. ඒක තමයි හරිම වටින කාරණේ. රජතුමනි ඔබතුමාට ලෙඩ හැදිලා නැද්ද? අනේ මොකද නැත්තේ ස්වාමීනි සමහර දවසට වාත වේදනාවක්, හන්දිපත් රිදෙනවා, කොන්ද රිදෙනවා, තෙල් බෙහෙත් ගන්නවා, හැමදාම බෙහෙත් ගන්නවා. සමහර වෙලාවට මේ නමාපු කකුල දිග්ගස ගන්න බැරුව ඉන්නවා. දිග්ගස කකුල දිග්ගසපු කකුල නමා ගන්න බැරුව ඉන්නවා. ඉඳගත් තැනින් නැගිටලා යන්න කෙනෙක්ගේ ආධාරයක් නැතුව ගොඩක් වෙලා ඉන්නවා. ඒ තරම් අමාරුකම් අපහසුකම් තියෙනවා. රජතුමනි ඔබතුමාට ඉන්නවනේ මේ සිව්වනක් පිරිසක් සේවකයෝ. චතුරංගනී සේනාවක් සිටිනවනේ ඇත් අස්ත්‍රිය පාබල. ඒ වගේම හයුද හමුදාවක් ඉන්නවා. රජතුමනි අසනීපයක් ආවහම වාත වේදනාවක් හිසේ කැක්කුමක් බඩේ රුදාවක් මෙහෙම ආවහම ඔය සේවකයෝ කැඳවල ඒගොල්ලන්ට පොඩ පොඩ ඔය වේදනාව බෙදලා දෙන්න බැරිද? ස්වාමීනි පුළුවන්කමක් තිබුණා නම් එහෙම නොකර ඉන්නවද? කවුරුවක් කිව්වට ගන්නෑ, කාටවත් දෙන්න බෑ. තනියෙන්මයි මේවා විඳින්න වෙන්නේ. ඒකයි රජතුමනි මම කිව්වේ අපි ලොක්කෝ වගේ අපි රජ වෙලා හිටියට අනිත් රජකම් ගලාට මහා බලවත්ව හැටියට වෙණී හිටියට අන්තිමට අසරණ වෙනවා, දුබල වෙනවායි කියන එක ඔය බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා. ඒක මම තේරුම් ගත්තා. නැත්තම් මටත් අර සිටුගෙදරේ ඉඳලා අර අම්මයි තාත්තයි පරම්පරාවේ දෙගොල්ලෝ එකතු කරපු රත්තරන් මුතුමැණික් ටික ඔක්කොම එකම පුතා නිසා ඔක්කොම එකතු කරගෙන මටත් මහා ඊශ්වරයෙක් කැටියට ඉන්න තිබුණා. එහෙම වුණත් මාත් අනීශ්වර වෙනවා. ඒ කියන්නේ දුබලෙක් වෙනවා. ඒ தත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ කරුණු හතර දැකලයි මම මහණෝනේ රජතුමනි ඔබත් මේක තේරුම් ගන්නේ කියලා. ඉතින් මේ ධර්මතාවයේ තමයි බුදුහාමුදුරුව අපට මේ රට්ටපාල සූත්‍රයේදී උගන්වලා තියෙන්නේ. අපි තනිව ඉපදිච්ච අය, තනිව ජීවත් වෙන අය, තනිව මේ යන්න සිදු වෙන අය. ඒක තමයි මේ කරුණු හතරම සම්පින්දණය කළාම අපිට ගන්න තියෙන අර්ථය. දරුවෝ ඉන්න බව ඇත්ත, ස්වාමි පුරුෂයා ඉන්න බව, බිරිඳ ඉන්න බව, අම්මලා ඉන්න බව, තාත්තලා ගොඩාක් නෑදෑයෝ ආශ්‍රය කරන විශාල පිරිසක් ඉන්න බව ඇත්ත. ඒක අවශ්‍යයි අපේ මිනිස්සු මනුස්ස ජීවිතයට අවශ්‍යයි. හැබැයි මම කල්පනා කරන්න ඕන මම වෙනම පංචස්කන්ධයක්, වෙනම කර්ම රටාවක්, වෙනම කුසලාකුසල ශක්තියක්. මගේ පිනයි මං ආශ්‍රය මගේ බිරිඳගේ හෝ ස්වාමියාගේ පිනයි සම්පූර්ණයෙන් ආත්පසින් දෙකක්. මගේ පුණ්‍ය බලය සහ මගේ පාප බලය මොකද්ද කියලා නිගමනය කරන්න එකපාරට මටවත් බෑ. ඒ නිසා වෙනම පංචස්කන්ධයක්, වෙනම කර්ම රටාවක්, වෙනම කුසල් අකුසල්, වෙනම ලැබීම් සහ නොලැබීම්, මේවත් එක්ක මං ඉදිරියට යන්න ඕන. ඒ බැඳීම් අපි ළඟ තිබුණේ, නමුත් මේවට බලපෑම් කරන කාටවත් බෑ. ලෙඩ දුක් හැදලා එක්තැන් වෙලා මැරෙන්න තියෙනවා නම් අපි කවුරු හතර වටේට හිටියත් මගේ කර්මානුරූපව මට ඒකට මුණ දෙන්න වෙනවා. ඒ නිසා තනිව ඉපදී තනිව ජීවත්ව තනිව මේ යන අපි නොතනිව මරණයටපත් වෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයට අනුව හිත හදා ගන්න ඕන. මේ ධර්මයේ තේරුම් ගන්න ඕන. මේවා අපි ඉදිරියේ තියෙන අභියෝග බව තේරුම් අරගෙන ඒ අභියෝග වලට මොහොන පාන්නට පුළුවන්කම තියෙන ආධ්‍යාත්මික ශක්තිය, කුසල ශක්තියයි පුණ්‍ය ශක්තියයි අපේ සිත තුළ ඇති කරගෙන මේ ධර්මතාවය නුවණින් අවබෝධ කරගත්තාම චුතප්පබුද්ධෝ වීව මෙතනින් චුත වෙලා නිදා පිබිදියාක්මෙන් සැපවත් තැනක උපත ලබන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මීට වඩා මේ පිළිබඳව ධර්ම කරුණු සාකච්ඡා කරන්න අපට අවකාශයක් නැහැ. ඉතින් මේ වගේ පින්කමක් මේ නිවසේදී සිදු කිරීමට හේතු වන්නට යෙදුනේ මීට දින 7කට ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත වන්නට යෙදුන චුලන්ත ප්‍රනාන්දු මහත්මාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම පිණිසයි. ඉතින් අපේ සම්පත් මහත්මයා කතා කරලා බණට ආරාධනා කරනකම් මම දැනගෙන හිටියේ නෑ. මේ ඉතින් එතුමා මම නිතර බැහැ දකලා දන්න කෙනෙක්. විශේෂයෙන් මේ සම්පත් මහත්මයා, ඒ වගේ මේ සහෝදරියෝ අපි බොහෝම කාලයක් හොඳින් හඳුරන දන්න පිරිසක්. ඉතින් මෙවන් ප්‍රියවිප්පයෝගී දුකක් වුණහම දරාගන්න ඉතාමත් අමාරුයි. ශක්තිමත්ව බලගතුව හිටපු කෙනෙක් මෙහෙම ක්ෂණිකව අපාතරින් වෙන් වුණාම ඒ වේදනාව තවත් තීව්‍ර බවට පත් කරනවා. එහෙත් අපි අපේ ඥාතිවරයා වෙනුවෙන් කළ හැකි කළ යුතු උසස් සැලකිල්ලක් හැටියටයි මේ අවස්ථාවේදී මේ ධර්ම ශ්‍රවණය කරලා දහම් පඬුරු පූජා කරලා එතුමාට පින්පෙත් ප්‍රාර්ථනා කරන්නේ. අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක ජීවිතයෙන් සමුගත්ත චුලන්ත ප්‍රනාන්දු ආදරණීය ස්වාමි පුරුෂයා, පියාණන් වහන්සේ, සහෝදරයා, පුතණුවන්, ඥාතිවරයා මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව මතු සසර වසනාතා මෙවන් අකන් මරණයන්ටපත් නොවේවා, දීර්ඝ ආයුෂ සම්පත්‍ය භුක්ති විඳීවා, ලොවී ලෞතුරා උතුමන් සැනසුණු ජාති ජරා ව්‍යාධි මරණාදී සකල දුක්ඛයන්ගෙන් විරමුක්ත සාන්ත උතුම් නිවනින් සැනසීවායි ප්‍රාර්ථනා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් ලබන්නා වූ උදාරතර පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව චුලන්ත ප්‍රනාන්දු මහත්මා පරලෝ සුගතියම අත්කර ගනිත්වා, ලොවී ලොවුතුරා උතුමන් සැනසුණු උතුම් නිවනින් සැනසීවායි ප්‍රාර්ථනා කරමි.